ගරු කපිල අතිගෞරව මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
අසරයි මූලාසන නඩු මන්ත්‍රීතුමනි ආරක්ෂක වැසිස්ස පිළිබඳව අදහස් දක්වන්න පටන් ගන්න මත්තෙන් මුලින් මතක් කරන්න ඕනේ වසර 30ක් තිස්සේ පැවති යුද්ධය හමාරකරන ත්‍රිවිධ හමුදාව වගේම පොලිසියත් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායත් ඒ දැක් වූ දායකත්වය ත්‍රිකුණාමලයේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් මේ සිළු දෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහොමයක් අදහස් දැක්වුවා. ඒ හැමෝගෙම කතාබහ ඇතුළේ තිබුණා ඒ ආරක්ෂක අංශවලට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට ඒ ගෞරවය උද කරනවා කියන කාරණාව. හැබැයි ඒ යුද්ධය අවසන් කරන්න නායකත්ව දුන්නු දේශපාලන නායකයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන වචනයක් හෝ මතක් නොකිරීම කනගාටුම කාරණම් බව සිහිපත් කරන්නත් ඕනේ. විපක්ෂ නායකතුමා අපේ ප්‍රේමදාස මැතිතුමාගේ ආදරණීය පියාණන් හිටපු ජනාධිපතිතුමා ආර් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු දේශපාලන නායකයෝ බොහොමයක් ඝාතනය කරපු ඒ වගේම අපි දන්නවා හැමෝම සිරිමා බෝමලුව ලේවලින් තෙත්තුණු අතීතයක් අපිට තිබ්බා. ඒ වගේම අරන්තලාවේ මහා දැවැන්ත භික්ෂු ඝාතනයක් සිද්ධ වුණා. අපේ මුදුන් මල්කඩ දලදා හාමුදුරුවන්ටත් බෝම්බ ප්‍රහාර එල්ල වුණා. ඒත් එක්කම කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියට ගහලා එතන හිටපු ඔයස ඔයසියෝ 144 දෙනෙක් ඝාතනය කරා. ඉතින් එවැනි යුද්ධයකට නායකත්වය දුන්නු මේ ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනා වර්තමාන ආරක්ෂක ලේකම්තුමා ඇතුළු මේ ආරක්ෂක අංශවල සියලු දෙනා පොලිස් පුත්තුම ඇතුළු සියලු පොලිස් නිලධාරීන් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලු දෙනාටම ඒ වගේම ඒ මහ දැවැන්ත යුද්ධයට තමන්ගේ ජීවිත අවදානම් පවන් නොතක නායකත්ව දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෞරවය පුද කරන මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි මේ යුද්ධේ ක්‍රියාත්මක වෙච්ච කාලවකවානුව අද වර්තමාන පරපුරට අමතක වෙලා ඒ ගැන කිසිදු කියවීමක් නැතුව මේ රටේ නායකින්ට පක්ෂය මොකක් වුණත් ඒ නායකයාගේ නම මොකක් වුණත් ඒකට නායකත්ව දුන්නු අයට අද ජීවිත තර්ජන පවා ඇති වෙන විදිහට කටයුතු කරන්න පටන් අරගෙන විපක්ෂ යෝජනාවක් ගෙනාවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුරවැසිභාවයත් අහෝසි කරන්න ඕනේ කියලා. මම ඇත්තටම ගරු කරන නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හැබැයි මම කනගාටු වෙනවා මේ යුද්ධය අවසන් කරන්න දුන්නු නායකත්වයත් එක්ක ඒ කාල වකවානු තුළ හිටපු සියලු නායකින්ට අදටත් ජීවිත අවදානම් තියෙනවා. ලෝකේ වෙනත් රටකට යන්න බෑ. එයාට තහනම් මණ්ඩලක් කළ සමහර රටවල් ඒ මේ රටේ තිබිච්ච මිනිස්සු වෙනුවෙන් ඒ ගත්තු පියවර හින්දා ක්‍රියාමාර්ග හින්දා ඉතින් ඉතාම කනගාටු වෙනවා එවැනි තත්වයක් ඇති කිරීම පිළිබඳව. ඇත්තටම එදා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තොත් සිංහලද දමිළද මුස්ලිම්ද කියලා ભેදයක් තිබුණේ නැහැ. අපේ ගම්වලට හැම දවසකටම හැම සතියකටම ඒ හැම ගමකම මේ යුද්ධයේ හින්දා මිය ඇදුණු කෙනෙක්ගේ මළමිනියක් අපේ ගම් වලට ආවා. ඒක ත්‍රිවිධ හමුදා වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, සිවිල් ආරක්ෂක බලකාය වෙන්න පුළුවන්. මේ කට්ටිය යුද්ධයෙන් දෙද්දිත් මැරුණා, සමහරලාට නිමාඩු අරගෙන ගෙදරට දෙද්දිත් මැරුණා, සමහරලාවට සමාජ ක්‍රියාකාරකම් වලට ගියාමත් මැරුවා. ඉතින් එහෙම කාලයක් තිබුණා. අපි දැක්කා ඒ කාලවකවානුව තුල විශේෂයෙන්ම සිංහල අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ බේරලා දෙන්න කියලා බෝධි පූජා තිබු වාර අනන්තයි අප්‍රමාණයි. බෝගහ ගාවට ගිහිල්ලා බාරහාර වෙලා බාර ගැට ගහපු කාලවකවානුවක් අපේරට තිබුණා. දමිළ මිනිස්සු ඒත් ඒ මැරුණු සමහර තරුණියෝ වෙනුවෙන් තමන්ගේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න කියලා කෝවිල් වලට ගිහිල්ලා දෙවියන් යදලා කිව්වා අපේ දරුවෝ ටික බේරලා දෙන්න කියලා. අත් දෙකම උස්සලා සමහරු මහා පාරවල් වල දෙවියෝ වෙනුවෙන් පුද පූජා පැවැත්තුවා. කෝවිලට පන්සලට සමහර දේවස්ථාන වලට ගිහිල්ලා දෙයියන්ට කියන්න පටන් ගත්තා අපේ දරුවෝ ටික මේ රටේ මිනිස්සුන් ආරක්ෂා කරලා දෙන්න කියලා. අපි හැමෝම මතක තියාගත යුතුයි සමහර මරණ සිද්ධ වෙනකොට මේ රටේ මිනිස්සු සමහර අම්මලා තාත්තලා සමහර බිරින්දෑවරු සමහර දරුවෝ ඒක කර්මය කියලා හිත හදාගත්තා. ඒක කර්මය කියලා කිව්වා. ඒ මරණයේ වගකීම දෛවයට බාර දුන්නා. ඒ කර්මය කියලා ජප කරපු කාලය දෛවයට මිනිස්සුන්ගේ ජීවිත බාර දුන්නු කාලේ අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. අපි ඒ දවස්වල පොඩි වුණ. හැබැයි ඒ දවස්වල අපි දැක්ක ටීවී එකේ එක තප්පරයකට එක විනාඩියකට එක පැයකට යන යුද්ධයේ වීදම මිලියන මෙන්න මෙච්චරයි කියලා නිතරම රූපවාහිනී ප්‍රදර්ශන කරා. එක දවසකට එක සතියකට මාසයකට අවුරුද්දකට යන වීදම මෙච්චරයි කියලා ඒ දවස්වල රූපවාහිනී ප්‍රදර්ශන කරා. ඒ යන වීදම් ටික අඩු වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා හින්දා. මෙරට දරුව මැරිච්චක නවත්තපුයක වැරද්දක් නං බිරිින්දෑවරුන්ට තමන්ගේ ස්වාම්පුරුෂෝටික අහිමිවන එක නවත්තපියක වැරද්දක් නං යුද්ධයට එන වියදම් ටික නවත්තපියක වැරද්දක් නං ස්වාමීන් වහන්සේලා ඝාතනය වෙච්චක නවත්තපියක වැරද්දක් නං අන්න විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මහත්තයා වෙනුවෙන් ප්‍රජා අයිතිය අහෝසි කර යුතුයි කියලා ගේන්න හදන යෝජනාව මොකක් හරි විදිහකට අපිට සමත කරගන්න පුළුවන් මේ හැමම යුද්ධයට මැදිහත් වෙච්ච අදටත් මොන තනතුරු තිබ්බත් මොන විදිහේ වරප්‍රසාද භුක්ති විඳත් අදටත් මේ කණ්ඩායමම ජීවිත අවදානමට ලක් වෙච්ච මිනිස්සු විශේෂයෙන්ම දමිළ ජාතික සන්ධානයේ නොඑක්වර කියනවා යුද හමුදාවට තියෙන දීමනා අඩු කරන්න ඕනේ පොලිසියේ තියෙන දීමනා නවත්තන්න ඕනේ මේ දවසින් දවස කරන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව වලපල්ලට ඇවලා මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සිවිල් ආරක්ෂක බලකායේ මේ තියෙන මානසික මට්ටම බිඳලන්නයි මේ කටයුතු කරන්න කියලා මම මේ සභාවට යෝජනා කරනවා ඒකින්ද එවැනි කටයුතු 225ක් විදියට රටටම වග කියන පරිපාලන පහසුතක ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දෙපැත්තට බෙදුනත් මේකට වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් කටයුතු කරන්න මිනිස්සුන්ගේ ජනමනස කුලප්පු කරලා බොරුම වැරදිම ජනමත ජනගත කරලා මේ රට අවුල් කරන එක ආණ්ඩු පක්ෂයටවත් මේ විපක්ෂයටවත් අයිති රාජකාරියක් නෙමෙයි අපි දැක්ක විපක්ෂ මන්ත්‍රීවරු ගරු කරන ගොඩක් දේශපාලන නායකයෝ මන්ත්‍රීවරු ගොඩක් විපක්ෂයේ ඉන්නවා ඒතොර ඒ අය ගෙනාපු යෝජනා අපි දැක්කා අපි දැක්කා සමහර රට පොලිසිය ඉහළ නිලධාරීන් පිළිබඳව චෝදනාත්මක මුඛයෙන් කතා කරනවා වැරදි අඩුපාඩු ඇති දැන් මිනිස්සු කියන්නේ 225ම හොරු කියනවා 225 දැන් ගෙදර යන්න ඕන කියනවා ගෝ හෝම් කියනවා ඊළඟට පොලිසිය නිලධාරීන්ට ගෙදර යන්න කියලා කිව්වොත් ඊළඟට මේ ආරක්ෂක බලධාරීන්ට ගෙවලට යන්න කියලා කිව්වොත් රට රකින්න TN එකද රට රකින්න දමිළ ජාතික සන්ධානයද මේ රටේ මිනිස්සු බුද්ධිමත් විශ්වගත යුතු ප්‍රශ්නයක් තියෙනවා අන්තර්ජාතික මට්ටමින් විශේෂයෙන්ම අපිට වඩා ධනවත් බලවත් රටවල් එල්ල කරන සමහර ප්‍රහාරයන් මේ රටේ මොන නායකයාවත් අපිට නවත්ත ගන්න බැරි වෙයි මේ රටේ මිනිස්සු තමන්ගේ ජනමනස හරිතැනකට ගත්තේ නැති වුණොත් හෙටත් මේ රට දෙවන්ත අනතුරක ඉතින් මම මෙතනින් යාට මේ ගැන කතා කරන්නේ නැහැ යුද්ධය ඉවර කර ඊට පස්සේ අරගල ස්වභාවය අරගලමය ස්වභාවය මේ රටේ නීත්‍යානුකූල පුරවැසියන්ට පාලට බහින්න පුළුවන් යුගය උදා කරන්න කටයුතු කරපු වත්මන් ජනාධිපතිතුමා එවැගේම අගමැතිතුමා ඇතුළු ඒ ආරක්ෂක ඇමතිවරු සියලු දෙනා එවැගේම මේ බලධාරීන් සියලු දෙනාට නැවතවරක් මම ගෞරවය එක්කාසු කරමින් මතක් කරනවා පොලිසියේ කටයුතු විධිමත් විය යුතු තැන් ගොඩනැගිය යුතු තැන් බොහොමයක් තියෙනවා අපි එක මේ ප්‍රසිද්ධ සභාවේ කතා කරලා විසඳගත යුතු ප්‍රශ්නයක් නෙමෙයි විශේෂයෙන්ම පොලිසිය වෙනුවෙන් මම යෝජනා කරනවා මේ වෙනකොටත් ගරු පොලිස්පතිතුමනි අද්දකීම් බහුල නිලධාරීන් මේ වෙනකොටත් සමහර අය දැන් පෙන්ෂන් යන්න පටන් අරගෙන තියෙනවා බඳවා ගැනීම අඩු වෙලා තියෙනවා ඒක දවන්ත ගැටලුවක් පොලිසියට හෙට දවසෙත් කවුරු මොනවා කිව්වත් මහජන ආරක්ෂාව පිළිබඳව මේ කැළඹිලි ස්වභාවයත් එක්ක ලෝකයේ ඇති වෙලා තියෙන ධර්මයේ වසංගතයත් එක්ක රටවල් මේලොවට මරා ගන්න පටන් අරන් මිනිස්සු දහස් ගණන් වලින් මැරෙන්න පටන් අරගෙන හෙටත් අපේ රට සමහර අවදානමකට ඉතින් මේ බඳවා ගැනීම ඉතා කඩිනම් කරලා මේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටනවා ඒ වගේම මම පොලිස් නිලධාරීන් කීප දෙනෙක් කතා කරා මේ වෙනකොට පරීක්ෂණ සේවයේ නිලධාරීන්ගේ සපත්තු ටික තාම හම්බෙලා නැහැ කියලා කිව්වා. ඉතින් තාම ගෞරවණීය ඔබතුමාගෙන් ඒ දීමනාවත් කඩිනම් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම අපිටත් බලපාන පෞද්ගලිකව මටත් බලපාන විශේෂයෙන්ම පොදු ජනතාව හැමෝටම බලපාන පක්ෂ විපක්ෂ ભેදකින් තොරව බලපාන ආර්ථික ප්‍රශ්නේ පොලිසියට වගේ මේ ආරක්ෂක නිලධාරීන්ටත් බලපාලා තියෙනවා. ඔබතුමා ඉතාම නිහතමානීව ඉල්ලනවා මේ පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම පොලිසියේ කොස්තාපල්වරයා ඉතාම ආර්ථික වශයෙන් පල්ලෙ හදනකින් කෙනෙක් මේ වෙනකොටත් තමන්ගේ නිවස හදාගන්න දරුවෝ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු ලබා දෙන්න ඒ කට්ටිය විවිධ වූ
ණයවල
නිවස ආසන්නයට මේ ස්ථාන මාරු අරගෙන මේ කාලය ගෙවනකම් හරියට ඒ ස්ථාන මාරුයිම් ටික අරගෙන දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේම සිවිල් ආරක්ෂක බලකාය මේ වෙනකොටත් ඉතාම අස්ථාවර මට්ටමක සිවිල් ආරක්ෂක බලකාය මිනිස්සුත් මේ රට යුද්ධවර කරන්න දෙවන්ත කැපකිරීමක් කරා ඒ වගේම ධනජාතික නිෂ්පාදනය වෙනුවෙන් බොහොමයක් දේවල් එක්කාසු කරන කණ්ඩායමක් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරනවා විශේෂම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ඉල්ලීමක් කරනවා මේ අය ස්පෙෂල් ඩියුටි වලට විශේෂ රාජකාරී වලට කොළඹට ගේන එක නතර කරලා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ තුල මේ කට්ටිය ස්ථාපනය කරන වැඩසටහනක් හදලා දෙන්න කියලා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මෙතන ඉන්නවා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම ඒ කට්ටිය අස්ථාවර මට්ටමකට පත් වෙලා තියෙනවා වර්තමාන ආර්ථික අඩුපාඩුත් එක්ක මම දන්නේ කොතනද මේ පස්සේ තියෙන්නේ කියලා. හැබැයි මේ කට්ටියගේ එහෙම රාජ මේ සේවයට මොකක් හරි තියෙනවා නම් වැඩපිළිවෙලක් මම යෝජනාවක් කරනවා මම අපනයන භෝග රාජ්‍ය අමතිවරයෙකු විදිහට මම කටයුතු කරා ඒ වෙලාවේ මම උත්සාහ කරා මම හිතේ කෙටි කාලයයි අපනයන භෝග වගේ මොනවා හරි වැඩපිළිලක් මෙයාට අඳුන්ලා දීලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වැඩපිළිලක් හඳුන්ලා දීලා ඒ අයනුන් අපි කටයුතු කරමු කියලා මම ඊටාම ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේම මතක් කරන්න ඕනේ ප්‍රභූ ආරක්ෂක කොට්ටාසිය පිළිබඳව සමහර වෙලාවට මන්ත්‍රීවරයෙකු විදිහට මමත් අනිත් මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ළඟ ඉන්න මේ ආරක්ෂක අංශයට දෙනවා සමහරලාට දුරකථන අහවලට කෝල් එකක් අරගෙන දෙන්න. මෙන්න මේ අහවල් වැඩේ කරන්න. එතකොට ඉල්ලීමක් කරනවා මේ අය තව දිරිමත් කළොත් මේ ඉන්න ප්‍රභූවරු ටික ඒ කට්ටිය හරියට ආරක්ෂා කරන දේවි. මම දනතරමට වැටුපෙන් 133ක් ප්‍රභූ ආරක්ෂක දීමනාව විදිහට දෙනවා. මේ කට්ටිය දිරිගන්නන අඩුම 100%කින් දෙකකින් හරි මේක ඉහළට අරගෙන දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමාත් යෝජනා කරා පාර්ලිමේන්තුව වගේ මාධ්‍යවල නිවාස සංකීර්ණේ ආරක්ෂා කරන මේ පොලිසිය උදවියත් මේ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායමක් විදිහට එයාටත් මේ දීමනාව ලබා දෙන්න කියලා මමත් ඔබතුමාලට යෝජනා කරනවා. ඒ වගේම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවට අපේ ඇතුළත අදටත් වැස්සේ තෙමිති මේ වෙලාව සමහරලාට පොලිසියේ මේ ඉන්න කොස්තාපල්වරුට මේ ඉන්න රාළහාමිලා අපේ වචන කිව්වොත්
පොලිසියට අවසානයි.
මට එක විනාඩියක් දෙන්න ගෞරව මන්ත්‍රීතුමා. ඇවිල්ලා වැස්සේ තෙමිති මේ සමහරලාට ගේට්ටුව අරිනවා. අපි ප්‍රභූවරු විදිහට එනවා තමයි. ඉල්ලීමක් කරන වර්තමාන තාක්ෂණය අඳුන්ලා දීලා විදුලි ගේට්ටුවක් හරි දාලා මේකට නිසි නියාමනයක් හදලා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මතක් කරනවා මේ වෙලාවේ සියලු දෙනා ඉන්න වෙලාවේ තවමත් අවදානම් පහව ගිහිල්ලා නැහැ මේ රටේ. කලින් කාලට අපේ රටේ විවිධ ඌ ව්‍යසනයන් පටන් ගත්තා. හෙට දවසෙත් අපේ රට දැවැන්ත අවදානමක බව මතක් කරමින් අද දවසේ අවස්ථාවක් කරගන්නවා මාත් එක්ක හිටපු මට මෙතෙන්ට එන්න ගොඩක් සහයෝග දුන්නු චන්දන විජිත කුමාර මැතිතුමා ගෝමනක්කල්ල ප්‍රායස සභාපතිතුමා මේ ගියා එතුමන්ට නිවන්සෝ ප්‍රාර්ථනා කරනත් මේක අවස්ථා කරගනිමින් වර්තමාන ජනාධිපතිතුමා මේ කරන්නා වූ මහඟු මෙහෙවර අපි හැමෝම මාගේ කළ යුත්තක් විපක්ෂ නායකතුමා බාර ගන්න බෑ කියනකොට අද කටවචන වලින් රට හදන්න හදනකොට අනුර කුමාර සනාගමතුමා එතුමා බෑ කියද්දි ජනාධිපතිතුමා මේ අරගෙන මේ වැටිච්ච ආර්ථිකයක් අරගෙන මේ උඩුගම් බලා පිහිනන්නේ එතුමා එදා බාර නොගත් තරම් මේ කතා කරන 225 සමහරලා නැති වෙන්න පුළුවන් මේට ආරක්ෂාවක් සපයන්න බැරි වෙනත් ඉඳ තිබ්බා. ඉතින් අද වර්තමාන ජනාධිපතිතුමා මේ කරන්නා වූ මෙහෙවර අපි යගේ කළ යුතුයි. සමහරලාවට හිටපු ජනාධිපතිතුමුන්ට දැන් දීමනාව සම්බන්ධව විපක්ෂෙන් ගොඩක් චෝදනා නැගුවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මෑණියන්ටත් තවමත් මේ දීමනාව හම්බෙනවා. ඒක වරප්‍රසාදයක්. එදා ප්‍රේමදාස මැතිතුමා මේ රට කරපු සේවයක් තිබ්බා. හිටපු ජනාධිපතිතුමු ජීවිතව අවසානම් කරගෙන කරපු
සේවයක්.
ඉතින් එවැනි විවේචන මේ සභාව තුළ ඉල්ල නොකර අපි හැමෝම පක්ෂිපක්ෂ ભેදයකින් තොරව මේ රටේ හෙට දවසේ වෙනුවෙන් කටයුතු කරමු කියලා ඉල්ලා සිටින්න.
කාලෙලවත්ින්
පිළිබඳව ඔබතුමාට
ස්තුති
කරනවා. මොණි හඬනවා.
හොන්ඩබල් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් you have 13 minutes.
ඔබනේ
13
should be 14. Honorable presiding member, just 2 weeks ago this house unanimously voted on a resolution calling for a ceasefire in the Middle East in Gaza and for a negotiated solution. Subsequently, Honorable Presiding Member, there was a letter that was circulated amongst all members of Parliament here, and over two-thirds of the members, whoever the letter was circulated to, including all the leaders seated in the front rows on both sides, signed a letter to the Secretary General of the United Nations, very clearly stating that what is happening in Gaza is a genocide. And both in the adjournment debate that took place here, as well as in that letter, the description of the gravity of the events that were taking place in Gaza was very clearly listed. And in that list, if you go through that list, Honorable Presiding Member, every single matter that was raised to justify the charge of genocide took place on this island in the northeast exactly 15 years ago. And that is why every single Tamil party that represents the Northeast, except for those lackeys who belong to the government, make the charge of genocide that was committed against the Tamil people. And naturally, the tool that was used to commit those crimes happens to be the three forces and the police. Now, it is in that backdrop, Honorable Presiding Member, that I would like you to consider the matters that we are raising. Today there is no war. Today there is no armed conflict. But despite that fact, despite the fact also that Sri Lanka is broke, is bankrupt, and is unable to repay its debt, we continue to spend astronomically. This year alone, defense expenditure is 11% of the budget, and for public security is 3.6%. These are all declared values. In total, 14.6%. For health, this year, only 10.6%. For education, 6.2%. A country which is broke, if it wants to come out of this economic crisis, needs to produce and needs to export. And for the sectors that are crucial for production and export, sectors like industries, agriculture and fisheries, for industries is only 0.2%. For agriculture is 2.6%. Fisheries, the lowest, is 0.18%. We are an island. We are an island. And despite that, only 0.8%. So clearly, given the dire situation that the country faces, if an astronomical amount, that technically speaking, in today's context, should not be wasted in the form of defense because there is nothing to justify it, why is it being done? That is the question that must be asked, Honorable Presiding Member. Why is it being done? And the reason is that whilst the LTT was there, was prevalent, we were told it's terrorism and needs to fight terrorism. There cannot be any negotiations with the LTT because they have taken up arms. Today, no arms. Despite that, if you are making these sort of allocations, it can mean only one thing. And that is that you are not prepared to recognize the rights of the Tamil people. On the contrary, you want to trample upon their rights. You want to deny them their rights and their due place. And to carry on doing that, you know that you will keep making enemies. You know that that population will be hostile. And for that reason, you need to maintain, to carry out your racist agenda of dismantling the existence of the Northeast on a Tamil identity basis, to signalize the Northeast. You need an oppressive structure. You need a structure that can continue to make the people of the Northeast subservient. There is no freedom in the Northeast. The way the police behaves in the South towards us is the complete opposite to the way they behave towards us in the Northeast. So it is institutionalized. The anti-Tamilness, the anti-minorityness is institutionalized in order to keep those who want their rights recognized, subservient, oppressed, and quiet. And it is for that reason, Honorable Presiding Member, that this is being done. I was just looking at the recurrent expenditure for defense. It's an exorbitant amount. Exorbitant amount. Last year alone, Verite Research has carried out a research where they say 48% for defense and public security together. Salaries. Your entire salary scheme for the entire island, 48% is for defense related. Can you justify this? And I'll tell you why that is happening, Honorable Presiding Member. On the one hand, You have done nothing to empower economically the people of the Northeast, despite the fact that they are already in 2009 when the war came to an end, they were 30 years behind economically. You have done nothing to empower them. You did nothing. Not only this present government, but even the 2015 government did nothing. So you keep them pauperized, those people become desperate, and then what are you doing? Your counterinsurgency is to then somehow absorb them into your own salary scheme. What salary scheme? Your defense salary scheme. This is happening. It is systematic. Take a good example. You have the CSD. The CSD in the north employs Montessori school teachers. They pay them over 30,000 a month. The same primary school teachers under the Ministry of Education are only paid an allowance of 6,000 a month. So it's systematic. Those people are forced to move into the military. They're forced to come into that arm. Is that a choice, Honorable Presiding Member? 30,000 and 6,000? Any right-thinking person, given the circumstances of this country and the economic situation, which will they choose? The same thing is happening with regards to businesses, shops, markets, saloons. The military is competing with ordinary people. In the DCC meetings in the Northeast districts, the military is chosen to build, to construct buildings. Why? Shouldn't the civilians be given it? No! A heavily subsidized military competes. They are not competition. An ordinary civilian cannot compete with that. So the process goes to the military again. So where is the income? How are people going to survive? You're deliberately doing it. You pauperize the people to a point where they're forced to leave the country. They're forced to leave their sources of income. If you take the fisher folk, Honorable Presiding Member, if you go to the Northeast coast, almost every 2 kilometers you have a naval checkpoint or a naval base. Almost every 2 to 3 kilometers you have it, to the entire coast. The Navy's presence is massive, obviously because of the coastal area of the Northeast. But what do they do? Are they securing the seas? No. Foreign fisher folk come by trawlers, come in to literally 1 kilometer from the coastline, destroying the Tamil fishermen's assets. Nothing is done. Thousands of ships will come, 5 or 6, once in a while, maybe once a month, 5 or 6 trawlers will be taken in and then released. When we raised this matter in the DCC meeting, the fisheries minister is the chairman of the DCC in Jaffna. When the naval commander was there in his presence, the fisheries minister replies, the Navy is frightened to confront them because they are large in numbers. Then why the hell are you present in the Northeast coast? At the very least, if you can't make sure that the people of the Northeast can go out to fish safely, why are you oppressively occupying the Northeast coast? No, it is not that they are frightened. This is deliberate. It is deliberately done. On the one hand, you oust people from their lands, you take over their lands, you push them back. By that way, you make people give up their livelihood, you take over their prime property on the coast. And on another way, you destroy their assets. You allow people to come and destroy their assets so that they cannot survive.
Honorable Member, you have to...
So that they cannot survive. In the Northeast, where fishing and agriculture comprises the two main sources of income, you are deliberately creating situations where these people become pauperized. Honorable Presiding Member, it is for this reason And it is for all these reasons that we continue to say, when a force has committed genocide, and we know it, there is no way that we can accept that force to be present. At the very least, till accountability takes place, till we know that those individuals who are there present in front of us are not criminals, so that we know that our children are safe, that they will not get raped like the way they got raped before. That is the reason why we repeatedly say that we want accountability, and it will never happen. It will never happen within this country. It will never happen because the system is that. Your agenda is that. You need it to carry out your agenda. And it is only through an international mechanism that that will happen. And also, Honorable Presiding Member, and I'm saying this, I said it the last time, I'm not saying it to upset people or to make people angry, but this Ministry of Defense is the single most hated ministry by the Tamil people.
Honorable Member, please wind up.
And if I'm saying that, you must understand 15 years after the war, if that remains the sentiment, then you must understand how serious your conduct is. And unless you understand and address those concerns, Sri Lanka will continue to be pauperized. Because you are in this place fundamentally because of the ethnic conflict.
Please wind up.
And you will never be able to get out of that rut unless you deal with the fundamental reasons for that conflict. Thank you, sir.
Thank you very much. Garu Patali Champika Ranawaka Mathuma. ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳව, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳව, එහෙට වෙන් කර තිබෙන මුදල පිළිබඳව පමණක් නෙවෙයි අද මේ අයවැය ව්‍යාදයේදී කල්පනා කළ යුත්තේ. අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනාගතය පිළිබඳව ත්‍රස්තවාදයේ මැඩලීමෙන් පස්සේ 2009 විධිමත් උපාය මාර්ගයක් අපට පේන්න නැහැ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක්, ඒ සඳහා අනාගතයේ දකින ක්‍රියාමාර්ගයක් අපට දැක ගන්නට නැහැ. අපි වසර 3ක යුද ජයග්‍රහණය පිළිබඳව අසීමාන්තිකව ආඩම්බර වෙනවා. නමුත් අපි මතක තබා ගත යුතුයි, වසර 27ක කාලයක් තුල අපට අවමානාත්මක පරාජයන් පාවා දීම, ඒ වගේම භයානක හැලහැප්පීම්, විදේශීය මැදිහත්වීම් මෙවැනි දෑ බොහොමයක් සිද්ධ වුණා. රටේ සේනාධි නායකයාම රටේ මහ බැංකුවේ මුදල් ත්‍රස්තවාදීන්ට ලබා දුන්නා. අවියාවුද ලබා දුන්නා. යටත් වෙන ලෙස නියෝග ලබා දුන්නා. ඡන්ද දිනීම සඳහා ත්‍රස්තවාදීන්ගේ සහය ලබා ගත්තා. මේ ඔක්කොම මේ රටේ ඉතිහාසයේ තිබෙන දේවල්. එමනම් අපි මේ ජයග්‍රහණය ලබාගත්තට පස්සේ අපට තිබිච්ච ප්‍රධානම කරුණු දෙකක් තිබුණා. එකක් තමයි මේ යුද ක්‍රියාවලියේ වසර 30ක කාලය තුළ අපට ඇතිවෙච්ච පසුබෑම්, අපට ඇතිවෙච්ච ගැටලු මොනවද කියලා හඳුනාගෙන, ඒ අනුව අපගේ ආරක්ෂක අංශත්, අපගේ ඒ සඳහා වෙන උපාය මාර්ගයත් සකස් කරගන්න. ඒ වගේම සෑම යුද්ධයකම අවසාන ජයග්‍රහණයේ තිබෙන්නේ දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීම තුලයි. මේ අපේ ඒ ජයග්‍රහණය අවියෙන් ලබාගත් ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් කරා ගෙනියන්න අපි අසමත් වෙලා තිබෙන බව අපට මේ වසර 15ක කාලය තුල අපට පෙනී යනවා. අපේ ඒ අවස්ථාවේ උපාය මාර්ගය උනේ කිසිම ආකාරයක කොන්දේසියකින් තොරව කොටි සංවිධානයේ නායකින් කුමාරන් පත්මනාදන්ගේ සිට නිදහස් කර හැරියාම මේ ප්‍රශ්නය මෙතනින් අවසන් කියන මතේ තමයි අපි හිටියේ. ඒ වගේම ඔවුන් හරහා යම් දේශපාලන වාසියක් කොහොමද ලබාගන්නේ කියන පටු දේශපාලන අරමුණ තුලයි අපි ක්‍රියා කළේ. ඒ වෙනුවට අපි විධිමත් දේශපාලන වැඩපිළිවෙලක්, අන්තර්ජාතික ප්‍රජාවටත් ගැළපෙන විදිහේ වැඩපිළිවෙලක් දියත් කරන්නට තරම් බුද්ධිමත් උනේ නැහැ. අන්න ඒකේ ප්‍රතිඵල හැටියට අද මේ ආරක්ෂක අංශ එක්තරා ආකාරයකට දැන් හැමෝම කතා කරන ආකාරයට රටේ ආර්ථිකයට බරක් හැටියටයි අද දකින්න වෙන්නේ. ඒ වගේම අපේ ගැටලුව අන්තර්ජාතික තලයේ තාමත් විසඳා ගන්න අපට නොහැකී තිබෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්ථානවල. අපි මේ අවස්ථාවේදී බලන්න ඕනේ, බට මතකයි එක් කාලෙක අපිට පිටපිට යුද පසුබෑම් ඇති වෙන අවස්ථාවේදී මට මතකයි එක්තරා ප්‍රසිද්ධ හමුදා නිලධාරියෙක් කිව්වා, බටහිර ලෝකයේ යුද්ධයේ විද්‍යාව, අපි දන්නවා ක්ලවුඩ් සිස්ගේ යුද පායමාර්ගයේ යුද දර්ශනය, ආසියාවේ යුද්ධයේ කලාව, අපි දන්නවා සුන්සේගේ යුද කලාව කොහොමද ආසියාවේ යුද්ධය වෙනස් කළේ කියලා. හැබැයි ලංකාවේ යුද්ධය ජාවාරමක් කියලා ඒ කාලේ බොහොම ප්‍රචලිත කාරණයක්. දහස් ගණන් අපේ සෙවලුන් මේ යද්දි, දහස් ගණන් සිවිල් වැසියන් මේ යද්දි, ඒ වගේම දහස් ගණන් සටන්කරුවන් උතුරෙත් දකුණෙත් එල්ටීටී සංවිධානයේ ජනතා විමුක්ති පෙරමුණෙත් මේ යද්දි මේ පිළිබඳව අපි කල්පනා කළේ නැහැ. මේක තවත් එක ජාවාරමක් හැටියට ඉදිරියට ගෙන යාමටයි අපි කල්පනා කළේ. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි, මේ ඇතිවෙච්ච ගැටුම් නිසා, උතුරේ හා දකුණේ ඇතිවෙච්ච ගැටුම් නිසා ලක්ෂයකට අධික පිරිසක් මේ ගිහින් තියෙනවා, මිලියන ගාණක් මේ රටින් පිටමන් වෙලා ගිහින් තියෙනවා, ඩොලර් බිලියන 200කට අධික හානියක් අපේ රටේ ආර්ථිකයට ඇති වෙලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් ගැන අපි විධිමත් අධ්‍යයනකින් තොරව අපි ඒ යුද ජයග්‍රහණයේ ආඩම්බරයෙන් ආඩම්බර වෙලා ගමන් කිරීමේ ප්‍රතිඵලය රට බංකොලොත් වීමෙන් අද අපිට පෙන්ලා තිබෙනවා. ඒ නිසා අපි බොහොම පරිස්සම් විය යුතුයි. බංකොලොත් රටක නැවත වතාවක් අන්තවාදීන්ගේ හිස ඔසවීම්, ඒ වගේම ඒ ආකාරයේ ක්‍රියාදාමයන්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට තර්ජනයන් අනිවාර්යයෙන්ම ඇතිවිය හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් වැඩපවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම අපගේ ආරක්ෂක අංශ නවීකරණය විය යුතුයි. ඒ ආරක්ෂක අංශ නවීකරණය වීම ආරම්භ විය යුත්තේ අපගේ බුද්ධ්‍යංශවලින්. අද මේ රටේ අපගේ යුද හමුදා බුද්ධ්‍යංශයට, ඒ වගේම රාජ්‍යයේ තිබෙන ප්‍රධාන බුද්ධ්‍යංශය වෙච්ච SIS ආයතනයට බරපතල දේශපාලන චෝදනා ජාතික ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙලා තිබෙනවා. මේ බුද්ධ්‍යංශ පාවිච්චි කරන්න ඕනේ විපක්ෂයේ පුජ්‍යලින්ගේ දුරකථන ටැප් කරන්න, එහෙමත් නැත්නම් ඒ අයගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සොයා බලන්න, එහෙමත් නැත්නම් අනාගත දේශපාලනය සඳහා බලයේ ඉන්න පක්ෂය වැඩි දියුණු කරන්න හෝ බලය නැති පක්ෂයක් මෙතෙන්ට ගෙන එන විදිහේ රහසිගත ඩීප් ස්ටේට් එකක කොටසක් හැටියට නෙවෙයි. අපි යෝජනා කරනවා මේ රටේ බුද්ධ්‍යංශ ස්වාධීන ආයතනයක් බවට පනතකින් පත් කළ යුතුයි. මේ රටේ බුද්ධ්‍යංශවල කාර්යභාරය වෙන්න ඕනි ගෝලීය තත්වයන් ගැන කල්පනා කරලා බලලා, ඒ අවස්ථාවේදී මොකද්ද විචාරක්ෂියෙන් රජයට දෙන්න ඕන උපදේශය කියලා කල්පනා කරලා බලන්න. අපිට අද අපිට පේනවා යුක්‍රේන රුසියා යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය නිසා අපට එන බලපෑම් පිළිබඳව, ඒ තියෙන ඇති වෙලා තියෙන ආර්ථික කාරණා පිළිබඳව, ඉන්ධන හා බලශක්ති ශේෂ්ත්‍රයට ඇති වෙලා තියෙන බලපෑම් පිළිබඳව ඒ ආකාරයට කල්පනා කරලා ඒ ආකාරයට උපදෙස් දෙන ක්‍රියාවලියක් අපට අවශ්‍යයි බුද්ධ්‍යංශයකින්. අපට අද අද බටහිර ආසියාවේ විශේෂයෙන්ම පැලස්තීනයේ ඇතිවෙන මේ ගැටුම ඊළඟට කොහාටද ගමන් කරන්නේ, ඒවා කොහොමද අපිට බලපාන්නේ කියන කාරණය අපිට අවශ්‍යයි. ඇතැම් විට දකුණු චීනයේ මුහුදේ ගැටුමක් ඇති වුණොත් කොහොමද ලංකාවට ඒක බලපාන්නේ කියන ප්‍රශ්නය අපිට අවශ්‍යයි. ඒ වගේම වර්තමානයේ අපි කැමති වුණත් අකමැති වුණත් අද ලෝක බලවතුන්ගේ ප්‍රධාන භූමිය බවට ඉන්දිය සාගරය පත් වෙලා තිබෙනවා. ඉන්දිය සාගරය එක්සත් ජනපදයක්, ඒ වගේම ඒට අභියෝගයක් හැටියට පැමිණලා තිබෙන චීනයත්, ඒ වගේම අපේ අල්ලපු රට ඉන්දියාවත් අතර දවැන්ත බල අරගලයකට පැමිණලා තිබෙනවා. එක පැත්තකින් කොඩ් සංවිධානය, එක්සත් ජනපදයේ ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර ගොඩනැගිලා තියෙනවා. අනිත් පැත්තෙන් චීනය, ඒ වගේම රුසියාව, ඉරානය ඇතුළු රටවල් තවත් සංධානයක ගමන් කරනවා. ඉතින් මේවායින් අපට ඇතිවෙන ප්‍රතිඵල කුමක්ද? මේවා තීරණය කිරීමට හුදු දේශපාලකින්ට පමණක් පුළුවන්ද? මේවා පිළිබඳව අපට උපදෙස් ලබා දෙන්නේ කොහොමද? මේ පිළිබඳව අපට ඉන්න තින්ක් ටැංක් මොනවද? මෙන්න මේවා ගැන කල්පනා කරලා උපදෙස් දෙන බුද්ධිංශයක් මිසක් මේ දේශපාලකින්ගේ ටෙලිෆෝන් ටැප් කළා ඔවුන්ගේ ජීවන රටාව ගැන හොයලා පාලකින්ට ඒ අවස්ථාවල දේශපාලන ගුණ්ඩු දෙන බුද්ධිංශයක් නෙවෙයි අද අපිට ඕනේ. මේ ගෝලීය තත්ත්වයන්, ඒ වගේම ජාත්‍යන්තර තත්ත්වයන්, දේශීය තත්ත්වයන් මනාව හසුරවන ක්‍රියාවලියකුයි අද අපට අවශ්‍ය. ඒ වගේම අපගේ ශ්‍රී ලංකා යුද හමුදාව අපි දැක්කා මේක අපිට යුද්ධයේ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුණා ලක්ෂ 3 දක්වා විශාල වුණා ලෝකයේ 16 වෙනි විශාලතම හමුදාව අපට පසුපසින් තමයි ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් ඉන්නේ ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනේ හරි අඩක් විශාල හමුදා මූලස්ථානයක් අපි ගොඩනගලා තියෙනවා එදා අපිට මට මතකයි ඒ කැබිනට් පත්‍රිකාවේ තිබුණේ හමුදා මූලස්ථානයට රුපියල් බිලියන 8ක මුදලක් ලැබෙනවා ශැංග්‍රීලා එකෙන් ඒ බිලියන 8 පාවිච්චි කරලා හමුදා මූලස්ථානයක් ගොඩනගනවා කියලා තමයි කිව්වේ. අද ගිහින් තියෙනවා බිලියන 80ක්. ඒ වගේ දහ ගුණයක්. මේ රටේ සියලුම රජයේ කාර්යාල මේකෙන් භාගයක් වියදම් කළා මේ ප්‍රදේශයට ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව සහිත පරිපාලන නගරයට ගෙනෙන්න තිබුණා. අපි අතිවිශාල ධනයක් අපට ගැලපෙන්නේ නැති ධනයක් අද ඒක නඩත්තු කරන්නත් යන අතිවිශාල ධනයක් අපට ගැලපෙන්නේ නැති දෙයක් අපි කරලා තියෙනවා. මේක අපේ රටේ බංකොලොත් භාවයේ ස්වરૂපයේ ස්වභාවය අපිට පෙන්වන ලක්ෂණ. ඒක අපිට ඉතාම කනගාටුයි. මේ රට ආරක්ෂක අතින් ස්ථාවර වුණාට පස්සේ 2009 තමයි ස්වර්ණමය අවස්ථාව ලංකාවට ලැබුණේ. ලංකාව ආර්ථික අතින් මහා ඉදිරිපින්ම පණින්. ඒ මහා ඉදිරිපින්ම පණින්න ලබා දීපු ජීවිත පරිත්‍යාගයෙන් ලබා දීපු ඒ ආරක්ෂක අඩිතාලම වෙනුවට රට ජාතික මංකොල්ලයකට ඒ ලබාගත් යුද ජයග්‍රහණයෙන් පාවිච්චි කළ රට ජාතික මංකොල්ලයකට යොදා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අවුරුදු 14කට පස්සේ රට බංකොලොත් වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ ආරක්ෂක හමුදාවල අද 10,000 ගණන් හමුදා හැර යනවා කියලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා මන් දන්නේ නැහැ ඇත්ත බොරු. 26,000ක් සෙබළු මේ වෙනකොට හමුදාව දාලා ගිහිල්ලා කියලා. විශේෂයෙන්ම විශේෂ බලකාවල සුවිශේෂ පුහුණුව ලැබපු සෙබළු මේ ආකාරයට රටේ හමුදාවෙන් ඉවත් වෙලා යෑම අතිශය භයානක අනතුරුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම පාතාල ලෝකයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන මොහොතක ඉතාම දුර්වල පොලිස් සේවයක් පවතින මොහොතක ඉතාම දූෂිත පොලිස් සේවයක් පවතින තත්ත්වයක් තුළ මේක ඉතාම භයානක තත්ත්වයක්. අපේ රටේ ආරක්ෂක හමුදා වල මේ ප්‍රමාණය අඩු කරන්න ඕනේ නම් අඩු කරන්න ඕනේ විද්‍යානුකූලවයි. කොයි ශේෂ්ත්‍රවලින්ද අඩු කරන්න ඕනේ? කඳවුරු මේ හැම අස්සක් මුල්ලක් නෑරම පවත්වාගත යුතුද? කඳවුරු අපි දන්නවා 1940 ගණන් වල අපට නිදහස ලැබෙන වෙලාවේ
ඔබතුමා තා විනාඩි දෙකක් කාලයක්
අපට එක බ්‍රිගේඩියර් වරයයි හිටියේ. අද බ්‍රිගේඩියර් වලු 200 ගානකට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ ජෙනරාල් වලු 60කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ தત્ත්වය අපි කෙසේද අනාගතයට ගෙනියන්නේ? ඒ වගේම අනාගත යුද්ධය අනාගත ගැටුමක් එනවා නම් ත්‍රස්තවාදයෙන් ඒක එන්නේ නන්දාඳුරුණ තුවක්කු කරුවෙක්ගෙන්වත් T56 වෙඩි තියන්නවත් එහෙම නැත්නම් බිම්බෝම් වතුරලවත් නෙවෙයි නවීන තාක්ෂණයෙන් එන්නේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සුහුරු හමුදාවක් බවට පරිවර්තනය කරන්න. මේ අපි දැක්කා මේ පහුගිය කාලේ ඩ්‍රෝන තාක්ෂණය ඒ වගේම විශේෂයෙන්ම පරිගණක තාක්ෂණයෙන් එල්ල කරපු ප්‍රහාර වලින් අඩපණ කළා බොහෝ ශේෂ්ත්‍රවල රටවල් වල තිබිච්ච ඉන්ධන ඒ වගේම විදුලි බලාගාර ඒ වගේම ඒ රටවල් වල තිබිච්ච යටිතල පහසුකම් ශේෂ්ත්‍ර ඒ වගේම අපිට ආරක්ෂක උපාය මාර්ගයක් අවශ්‍යයි. අපි දන්නවා රුසියාව ගොඩනැගුණේ ගොඩබිම් බලයක් හැටියට. මහා බ්‍රිතාන්‍යය ගොඩනැගුණේ මුහුදු බලයක් හැටියට. ලංකාව අද ගොඩබිම් බලයකට වඩා මේ රටට උරුම වෙලා තියෙන මේ දවැන්ත සාගර ශක්තියත් එක්ක අපේ රට වගේ 23 ගුණයක සාගර සීමාවක් අපට ජාත්‍යන්තරව අයිති වෙන්න නියමිතයි. ඒ ගැන කල්පනා කරලා බලලා ශක්තිමත් නාවික හමුදාවක් අපිට අවශ්‍යයි. සුහුරු යුද හමුදාවක් අවශ්‍යයි. ඒ වගේම මේ තත්ත්වයන් වලට ඔරොත්තු දෙන නූතන ගුවන් හමුදාවක් අපිට අවශ්‍යයි. ඒ සියල්ලටම ඉහලින් අපිට අවශ්‍යයි අර කියන බුද්ධිආංශයක් රටට නියම තොරතුරු ලබා දෙන්න. මෙන්න මෙවැනි උපාය මාර්ගයක් පිළිබඳව ඒ පිළිබඳ විශේෂඥෝ කල්පනා කරලා බලලා ඒ අනුව කටයුතු කරන්න විතරක් නෙවෙයි මේ යුද්ධයේ ජයග්‍රහණයෙන් ලබාගත් මේ පිරිස් මේ ඉදිරිව හමුදාවේ ජීවිත පරිත්‍යාග කරපු පිරිස් මේ සෙබළු විශාල පිරිසක් අද ගම්වල ඉන්න ගමේ ග්‍රාමීය නායකත්වයට ගමන් කරලා තියෙනවා. මේ පිරිස් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කොහොමද පාවිච්චි කරන්න කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි ලෝක සංග්‍රාමයේ මෙහෙපු අයිසන්හව හමුදාව 10-1කට අඩු කරද්දී කොහොමද මේ යුද්ධයට ගිය පිරිස් ඇමරිකාවේ ඊළඟ ආර්ථික පිම්මට යොදාගන්න කියලා යොදාගත්තා. මාඕ සේතු විශාලතම ලෝකයේ රතු හමුදාවක් හදලා විප්ලවයේ ජයගත්තට පස්සේ කොහොමද මේ හමුදාවන් චීනයේ ඉදිරි ගමනට යොදාගන්නේ කියන එක පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක දස අවුරුදු වැඩපිළිවෙලක ගමන් කළා. ඒ වගේ අපිටත් මේ පිළිබඳ නිශ්චිත වැඩසටහනක් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේම අවසාන වශයෙන් අද මේ රටට නිත්‍යානුකූල පොලිස්පතිවරයෙක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමත් ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවත් කඹ ඇදීම් වලින් තොරව මේ රටට අධිකරණ ප්‍රශ්න නැති වැදගත් පොලිසිය නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඒ නිලධාරියෙක් පත් කරගෙන මේ රටේ මේ පොලිස් සේවය නිවැරදි නීත්‍යානුකූල දිශාවකට ගෙන යන්නේ කියන ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි. ගරු මේජර් සුදස්සන දෙනපිටියේ මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මොනසනාගර මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දින ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩසටහන වෙනුවෙන් කතා කිරීම ලැබීමත්, ලැබීමට සැලසීමත් වාසනාවක්. මොකද මම හමුදාවේ හිටිය කෙනෙක් හැටියට අද උදේ ඉඳන් අපි අහගෙන හිටියා නොයෙකුත් වාද විවාද, නොයෙකුත් දේවල්, අපහාස උපහාස සියලු දේවල් අහගෙන හිටියා. ජනාත්තුමා මේ වෙලාවේ කටයුතු කරගෙන යන්නේ අපි අමාරු කාර්යයක්, ආර්ථිකය ගොඩ ගන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න වෙලාවක්. අමාරුවෙන් ඉස්සරහට යන්නේ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ වෙනකොට ආරක්ෂක අමාත්‍යාංශයේ බර කරට අරගෙන ඉස්සරහට අරගෙන යනවා. පොලිස් ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් මහජන ආරක්ෂක මැතිතුමා ටිරාන් අලස් මැතිතුමා ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යනවා. ලොකු අපරාධ රැල්ලක් මැඩින්න අවශ්‍ය කටයුතු කරමින්, අලුත් ක්‍රමවේද අනුගමනය කරමින් ඉස්සරහට ගෙනියනවා. ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, මේ හැමෝම ගැන කතා කළා පෞගේ කාලේ 2009ට කලින් හොඳටම කතා කරා. මුළු රටම එකතු වුණා. මම දැක්කේ රටම එකතු වෙච්ච දවසක් තමයි 2009, එහෙම නැත්නම් 2007න් පස්සේ මේ යුද්ධය අවසන් කරන්න ඒ දැඩි තීන්දුව අරගෙන පස්වන විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඒ කටයුතු කිරීම සම්බන්ධව හැමෝම කතා කරා. ආරක්ෂක ලේකම් වර්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා ගත්ත තීන්දුව තීරණ, මුළු රණවිරුවන්ට එදා තිබ්බ තත්ත්වය, කොහොමද මේ මනස හැදුවේ කියන එක හැමෝම කතා කරා. මොකද අද තත්ත්වය, අද තත්ත්වය පාර්ලිමේන්තුවේ කාරක සභාවලටත් ගෙනල්ලා සමහර වෙලාවට රණවිරුවන් හැල්ලුවට ලක්වන, විශේෂයෙන්ම යුද්ධයේ හිටපු දක්ෂ රණවිරුවන් හැල්ලුවට ලක්වන ලක් කරන තත්ත්වයකුත් අපි දැක්කා. මේ කොහොමද මේ රණවිරුවන්ගේ මේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ? හැමෝම මතේ අවියක් තියෙනවා. අපි යුදභීමේදී අපි ඔවුන්ට අණ දෙනවා. නිලධාරීන් හැටියට හමුදා ප්‍රධානියාගේ ඉඳන් යුද හමුදාපති නම් යුද හමුදාපතිතුමා, ඊළඟට ඩිව් කමාන්ඩර්ස්ලා, ඊට පහලින් ඉන්න ඩිවිෂනල් කමාන්ඩර්ස්ලා, බ්‍රිගේඩ් කමාන්ඩර්ස්ලා, ඊට පස්සේ යුනිට් වල ඉන්න කමාන්ඩින් ඔෆිසර්ස්ලා, ඊට පස්සේ ඔෆිසර් කමාන්ඩින්, පැටුන් කමාන්ඩර්ස්ලා, මේ ගොඩක් අය ඉන්න මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ. ඒ වගේම RSM කෙනෙක් ඉන්න යුනිට් එකේ සිසු නිලයන් පාලනය කරන්න, රෙජිමෙන්ටල් සර්ජන් මේජර් කියලා, ඊට පස්සේ වොරන්ට් ඔෆිසර්ස්ලා, ගොඩක් මේ ස්ට්‍රක්චර් එක ඉන්නවා. අන්තිම ලාන්ස් කෝප්‍රල්, ඊළඟට සිසු නිලය අවසානයේ ආධුනික සෙබල දක්වා තියෙනවා. මේ ස්ට්‍රක්චර් හදලා තියෙන්නේ. මේකට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා එකින් එක. අපි පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ කතානායකතුමාට තියෙනවා මේ අසලම නිවසක්. ඒ උට ඒ අවශ්‍ය කටයුතු සඳහා, ඒ උට තියෙන බලතල සඳහා උට තියෙන වරප්‍රසාදය. හැබැයි අද කතා කරන වරප්‍රසාද ගැන, හමුදාවල වරප්‍රසාද ගැන, අමාත්‍යවරුන්ට වෙනම වරප්‍රසාද තියෙනවා. මම ඉන්නේ පසුබෙල මන්ත්‍රීවරයෙක් හැටියට, මම මෙතන ඉන්නේ මගේ සීට් එක, මට ගිහලා ඉස්සරහ ඉඳ ගන්න බෑ. ඒ තමයි ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. හැබැයි මේක ගැන තමයි කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක මම නම් දකින්න ලොකු කුමන්ත්‍රණයක්. විරෝධාරා හමුදාවේ රණවිරුවන්ගේ මනස බිමට දාන්න නොයෙකුත් ආකාරයේ කුමන්ත්‍රණයක් තමයි දකින්නේ. මේක තමයි ඉස්සරහට යන්නේ. අද උදේ ඉඳන් සමහර කතා අහනකොට, විපක්ෂයේ කතා අහනකොට අපි දැක්ක දේවල්. ජනතා විමුක්තිවරේ නායකයා කණ්ඩු කුමාර දිසානායක මැතිතුමා කියන දේවල්, ඔහුටත් පුළුවන්, ඔහුගේ කැබ් එකෙන් මෙතනට එන්න නැතුව පයින් එන්න පුළුවන්. ගමේ ඉන්න අපේ ජෝතිපාල මහත්තයා වගේ, එයාට කැබ් එකක් නෑ. හැබැයි මෙයාට කැබ් එකක් තියෙනවා නායකයා නිසා. ඒ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා, වරප්‍රසාද තියෙනවා. එහෙම තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මේක සිසු නිලයන් සහ නිලධාරීන් කියලා මේක බෙදන්න උත්සාහ ගැනීමක් තමයි මම දකින්නේ. මේක එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි. මම කියනවා හමුදා හිටපු කෙනෙක් හැටියට, මේක එච්චරනම් හොඳ සෙල්ලමක් නෙමෙයි. මේම කරන්න ගියොත් අනාගතයේදී මේ රටේ තත්ත්වය, මේ ආරක්ෂාවට ඉන්න විරෝධාර රණවිරුවන්ගේ ඒ චිත්ත ධෛර්ය වැටුනොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙයි. අපි දැක්ක පෞද්ගලික කාලේ වෙච්ච දේවල්. කොවිඩ් එකේදී මතක් වුණා, දැන් ආපහු රණවිරුවන් මතක් කළා, දැන් ෆේස්බුක් කියන්නේ ආපහු රණවිරුව දෙවිවරු වෙලා. එහෙම තමයි යන්නේ. ෆේස්බුක් අපි දකින්නේ. ඒ මොකද මේ කාලේ ආපදා කාලයක්. කඳු කඩාගෙන යනවා, ජල ගැලීම්, කවුරුත් ඒකට මුණ දෙන්නේ 24 පැයෙම ඉන්න රණවිරුවා තමයි මේවට මුණ දෙන්නේ 24 පැයෙම සේවය කරන රණවිරුවා ඔවුන්ගේ වැටුප ඉල්ලලා කොයි වෙලාවකද උද්ඝෝෂණ කරන්නේ නැහැ වෘත්තීය සමිති නැහැ අසාධානකම් වුණා මේවා කියලා එළියට ඇවිල්ලා කෑ ගහන්න බෑ ඒක තමයි ස්ට්‍රක්චර් හදලා තියෙන්නේ වැටුප ගත්තොත් එහෙම වෙන අසල්වාසී රටත් එක්ක වැටුප ගත්තොත් එහෙම ඒ අසල්වාසී රටේ හමුදාවේ ඒ රණවිරුවන්ගේ වැටුප එහෙම නැහම හමුදාවල ඉන්න නැහැ ඒ නිලධාරීන්ගේ සෙසුනියන්ගේ වැටුප හතර ගුණයකටත් වැඩි මේක තමයි ඇත්ත හැබැයි මේ දෙන දේ අරගෙන ඔවුන් නිශ්ශබ්දව වැඩේ කරගෙන යනවා ඒ මිනිස්සයාට ගහනවා නම් ඒ මිනිස්සයන්ට අපහාස කරනවා නම් මොකද්ද මේ தත්ත්වය මේකද වියුත්තේ තව මොරල් එක දීලා මේ රට ආරක්ෂා කරගන්න අවශ්‍ය ශක්තිය දෙන්න කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියලා ඒ හැම දෙයක්ම කතා කරන්න බෑ අපි ඕපන් වෙන්න බෑ ඊශ්‍රායලයේ தත්ත්වය කොහොමද අද අද ඊශ්‍රායලයට ඊශ්‍රායලයේ යුද්ධෙත් එක්ක පිටරටවල් වල ඉන්න වෛද්‍යවරු ඉංජිනේරවරු මහාචාර්ය ආචාර්ය ඔක්කොම රටට එනවා ඇවිල්ලා හමුදාවට සහයෝගය දෙන්න එනවා අවුරුදු 60 70 80 90 මිනිස්සු ඊශ්‍රායල් ජාතිකයන් ඇවිල්ලා ගබඩාවල හරි සහායක් දෙනවා ගබඩාවලට ඇවිල්ලා හරි මේ යුද්ධය කරගෙන යන්න ඒ රට බේර ගන්න කියලා රටට ආදරය අය කරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ රටට ආදරය කිරීම ඉස්සල්ලාම ගන්න ඕනේ මිනිසුන්ට රටට ආදරය කරන්න උගන්න ඕනේ රට ආදරය කරන්න උගන්න ඕනේ පාර්ලිමේන්තුවෙම මේ විපක්ෂයේ සමහර කතා හැයනකොට අපිට හිතා ගන්න බෑ එක එක විදියට කුමන්ත්‍රණ තිබ්බා 2005 කලින් යුද්ධය අවසන් කරන්න අවශ්‍ය ශක්තිය තිබ්බා හමුදා ශක්තිය තිබ්බා නියම නායකත්වයක් තිබ්බේ නැහැ හමුදා ශක්තිය තිබ්බා ඒකයි මම කියන්නේ ඒ හමුදාව හිටපු විරෝධාර රණවිරුවම තමයි යුද්ධය අවසන් කරේ 2009 දී වෙනස් වුණේ කවුද ආණ්ඩුව වෙනස් වුණා නායකත්වය වෙනස් වුණා එහෙම තමයි යුද්ධය කරේ ඒ කාලේ තිබුණ තත්ත්වය ඒකයි ඉතින් ඒක නිසා අපි දකින්නේ පුදුම දෙයක් මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියන එක අපිට මට නම් හිතා ගන්නවත් බෑ ඉතින් විශේෂයෙන්ම දැන් විශාල ප්‍රමාණයක් ආබාධිත වෙලා ඉන්නවා 14000ක් පූර්ණ කාලීන ආබාධිතයන් රණවිරු සෝනවල වල තාම නැගිටි ගන්නවත් බැරුව ඇඳේ ඉන්නවා නැගිට ගන්න බෑ උන්ට සමහර අය S2 විතරයි වැඩ කරන්නේ සමහර අය කිසියක් නැහැ ඔහේ ඉන්න උඩ බලාගෙන ඒගොල්ලෝ බලා ගන්නවා මිහිදු සෙත් මෙදුර අභිමන්සල වල ගිහලා බලන්න ඒ තරම් කැපකිරීමක් කරපු රණවිරුවන් තමයි මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කී දෙනෙක් මිය ගිය රණවිරුවන්ගේ දෙමව්පියෝ කී දෙනෙක් මැරුණාද මගේ තාත්තා අම්මයි ඒ දුක විඳලා මැරිච්ච අය මිය ගිය අය මගේ බැච් ස්ටොප් හිටියා කැප්ටන් සනත් වැවේගම එයා මිය ගිහලා බොඩි එක අරගෙන එනකොට කඩුවල පාලමෙන් පැන්නේ යාගේ තාත්තා පැනලා එදා බේරගත්තා දාන ඉවරලා ඇවිල්ලා එතනින් පැනලා මිය ගියා ඒ පවුල විතරයි මේ ප්‍රශ්නේ දැන් මේ පවුල විතර මේ පවුල නිසාද මේ මැරුනේ මේ රට බේර ගන්න ගිහිල්ලා අන්තිමන පවුලම විනාශ වෙනවා මේක තමයි ඇත්ත ඒක නිසා මේ කුහකන්දමින් මේ කටයුතු කිරීම හරිම අපරාධයක් අපි දැක්ක 88 89 භීෂණේ තිබ්බ ඔයල කරපු දේවල් අපි දැක්කා අපේ ගෙදරටත් මගේ අයියා හිටියා වෙලා හමුදාවේ ඇවිල්ලා අපිටත් ලියුම් දුන්නා රතු පාටින් ලියුම් දුන්නා සීල් ගහලා ලියුම් දුන්නා අයින් කරගන්න මරණය අපි හැංගිලා හිටියා මෙහෙම කාලවලුත් දැක්කා 83 ජූලි කලබලයක් තිබ්බ මේ රට කොහොමද ආවේ 71 අපි අහලා තියෙනවා මෙහෙම අමාරුවෙන් ගොඩ ආව රටක් මේක දැන් ඇවිල්ලා සුදනෝගේ මෙතන ඇවිල්ලා කතා කරන දේවල් ඒකෙත් ගහන්නෙම හමුදාවට නම් මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් මේක ගැන විශේෂයෙන්ම අපි කටයුතු කරන්න ඕනේ මේ ආරක්ෂා කරගන්න ඕනේ අපේ විරෝධාර රණවිරුවන්ව ඒම නිසා මේ බෙදීම කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ අපි වොන් උත්සාහ කරන්නේ බෙදන්න මම දැක්ක සමහර මාලිමාවේ රැස්වීම් වල කතා කරනවා ඒ අපේම හිටපු නිලධාරීන් සමහර අය දුකෙන් ඉන්නවා හමුදාපතිකම හම්බුන්නේ නැහැ කියලා සමහර අය නොයෙකුත් හේතු නිසා ගිහිල්ලා දැන් ගරහනවා හමුදාවට සියලුම ඒ කියන වරත් ප්‍රසාද ඔක්කොමත් අරගෙන ගිහිල්ලා දැන් කියන එක අසාධාරණයි මම දැක්කේ සමහර කතා මේවද කරන්න ඕනේ එහෙම අයත් ඉන්නවා අපේ රට පාවලා දීපු කොච්චර පිරිසක් ඉන්නවද ඉතිහාසයේ ඉඳන් ගත්තොත් ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ ඒක නිසා මං හිතන්නේ අපි සියලු දෙනාම විශේෂයෙන්ම අවබෝධ කරගන්න ඕනේ දේ තමයි අපේ මේ රට ගමන් කරන්න රට ආරක්ෂා කරගැනීම අංක එක විය යුතුයි. ඔවුන්ට ඒ ශක්තිය අපි ලබා දිය යුතුයි. අපි මෙතන පාර්ලිමේන්තුවේ කතා කරන්න වැරදි තිබ්බනම් කතා කරලා කමක් නැහැ. හැබැයි සමහර දේවල් උපහාස අපහාස කිරීමෙන්
ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා
අපරාධයක් කරන්න ඒක තමයි අපිට තියෙන දුක ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ගරු මූලසනාධිපති මන්ත්‍රීතුමනි අපි නොයෙකුත් නායකයන් දැක්කනේ අපි පහුගිය කාලවල සමහර නායකයන් හිටියා ත්‍ස්සවාදීන් බැලන්ස් කරගන්න අවියායුධ දුන්නා අවියායුධ දීලා බැලන්ස් කරගෙන ත්‍ස්සවාදීන් එක සතුරෙන් වැඩ කරන්නත් කට්ටියක් බලාගෙන හිටියා එහෙම කට්ටියකුත් හිටියා ඉතින් ඒක නිසා මේ රටේ කොයි විදිහේ කණ්ඩායම්ද මේ රණවිරුවන් මූලික කරගෙන කටයුතු කරන්න හිටියේ ඒක නිසා මේවා ගැන විශේෂයෙන්ම අද ආහාර ගැන කතා කරා රණවිරුවෙන් ආහාර අපේ සමහර වෙලාවට දැන් අපේ තියෙනවා එක එක විදියට ඔෆිසර්ස් මෙස් එක තියෙනවා ඊළඟට තියෙනවා සායම් මෙස් එක තියෙනවා කෝපරල් ක්ලබ් එක තියෙනවා එහෙම සිසුනිලයන් ඒ විදියට බෙදලා තියෙනවා ඒකේ ඕන කෙනෙකුට ඕන විදියට ආහාර ගන්න පුළුවන් සැලරි එකෙන් එහෙම නැත්නම් වැටුපෙන් අඩු වෙනවා සමහර දවස්වල අපේ වැටුප සමහර වෙලාවට බින්දුව එනවා කට්ටිය ගෙනල්ලා අපිත් යාළුවෝ ඇවිල්ලා අපිට කන්න දුන්නොත් එහෙම අඩේ බින්දුවක් එනවා වැටුපක් හම්බෙන්නේ නැහැ දැන් මෙහෙමුණත් එහෙමනේ මේ අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි කෑමක් දුන්නොත් එහෙම දවස් එකකට රුපියල් 600ක් අපි ගෙවන්න ඕනේ ඒ වගේ අපි විශාල ප්‍රමාණයක් ගෙනාවොත් අපේ මෙහෙන්දෙන් දීමනාවත් ඒකත් බින්දුව
කාලය අවසන්
එහෙම තමයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි මට පොඩි වෙලාවක් දෙන්න ඉතින් එම නිසා මම හිතන්නේ මේවා ගැන කතා කරන අපි උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක් තමයි මේ කරන්නේ කොහොම වුණත් මම ශ්‍රී ලංකා පොලිසිය ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ ටිරා අලස මැතිතුමා මේ වෙනකොට පාතාලය මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා ඒක විශේෂ දෙයක් මේකේ මම ඔබතුමාට අපේ ටිරා අලස මැතිතුමාට මේ වෙලාවේ මතක් කරනවා පොලිසිය ප්‍රොමෝෂන් සිස්ටම් එක හදන්න මේකේ ක්‍රමවේදයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේක කතා කරන හැම වෙලාවෙම හමුදානම් තියෙනවා මොන හරි වැරදක් වුණා මේන් ස්ට්‍රීම් කොමන් ස්ට්‍රීම් කියලා තියෙන ඒ විදිහට තමයි හදාගෙන යන්නේ උඩට යනකොට ඒ ස්ට්‍රක්චර් එක හරියට හදාගත්තේ නැත්නම් මේක කරන්න බෑ ඒකෙන් ගොඩාක් දැන් මේ පොලිස් නිලධාරීන් දුකට පත් වෙලා තියෙනවා මේව ගැන කතා කරනවා ඒ වගේම වැරදි කරා නම් දඩුවම් දුන්නා නම් ඒවට ප්‍රොමෝෂන් හරි නවත්තන ක්‍රමවේදයක් හදාගන්න ඕනේ ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම ඒ වගේම වැටුප ශක්තිමත් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ පොලිසියේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අර VIP සිකියුරිටි එක වගේම MSD PSD වගේම තමයි ඒගොල්ලන්ටත් ඒක හැම වෙලාවෙත් මට පොඩි වෙලාවක් දෙන්න. ඒ වරප්‍රසාදෙන් නැහැ. ඒකත් ගෙවි යුතුය උන්ද ඒ ගැනත් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ දැන් සමහර දැන් අපේ ඒගොල්ලන්ගේ තියෙන සිස්ටම් එකට DIG ලා ඉන්න අවුරුදු 42 DIG ලා ඉන්න. තව අවුරුදු 18ක් තියෙනවා වැඩ කරන්න. තව අවුරුදු 18ක්. එතකොට තව අවුරුදු 18ක් තියෙනවා කියන්නේ යාගේ ඊළඟ ප්‍රොමෝෂන්ස් කොයි විදිහට දෙන්නේ? ඒ ස්ට්‍රක්චර් එක හරියට හැදිච්ච නැති නිසා තමයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. විශේෂයෙන්ම මම එක දෙයක් කියනවා විශේෂයෙන්ම අර නඩු සම්බන්ධව යනකොට එහෙම නැත්නම් නඩුවක් යාපනයේ හිටියානම් OIC වෙලා එයාට අපව මොකක් කරන්නේ ධාරි මම තනතුරක හිටියානම් එයා අපේ උදාහරණයක් ඇරෙන මණ්ඩල පොලිසියට වයිස් වෙලා ආවනම් ටික දවසකට පස්සේ නඩු වලට සියලු දේ වලට යන්න ඕනේ ඒ හරියට ඒ වරප්‍රසාදේ නැහැ ඒකට ඒ කිසි දෙයක් ඔවුන්ට අවශ්‍ය විදියට හම්බෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට හම්බෙන්නේ නැහැ තමන්ගේ බෝලේ වගේ තමයි ඒ නඩු වලට යන්නේ තමන් ඒ නඩු වලට ඉදිරිපත් වෙන්නේ මේ රට වෙනුවෙන් රාජ්‍ය වෙනුවෙන් සමහරලාට ඒ පොලිස් ඩිපාර්ට්මන්ට් එක වෙනුවෙන් ඉදිරිපත් වෙන නඩු වලට ඒ වගේ ඔවුන්ට ඒ හරි පහසුකම් නැතිකම ගැන විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරනවා ට්‍රැෆික් පොලිසියේ ඔවුන් ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න මම එක කියලා මම නවත්තන්නම් කොතරම් කොච්චරම් අපහසුයෙන්ද වුන් ඉන්නේ අවුස්සේ පොලිසියේ ඒ රාජකාරී සියල්ලම කරනවා ඒ වගේම ඒ දූවිලි ඒ වගේම ඒ විෂ වායු සමග තමයි වුන් ගමන් ජීවත් වෙන්නේ වුන්ට අවුරුදු 50 60 වෙනකොට වුන්ට නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා නොයෙකුත් විදියට අපහසුතාව වලට පත් වෙනවා ඒක නිසා වෙන ක්‍රමවේදයක් හදන්න ඔහුගේ සිස්ටම් එකක් මේ වෛද්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් අරගෙන පොඩි කාලවල් විතරක් මේ ප්‍රදේශවල එහෙම නැත්නම් මේ ට්‍රැෆික් පොලිසියේ මේ සේවය කරන සැලසුවොත් මම හිතන්නේ හොඳ තත්යකට පත් වෙන්න පුළුවන් ඉතාම ස්තුතියි
ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ප්‍රතිමාට විනාඩි 10ක කාලයක් තියෙනවා
අනේ කොහොමද එහෙම වෙන්නේ 14 අයට 12 11 වෙන්න ඕනේ ඕකේ I'll continue
12 11 වෙලා 11 10 වෙලා දැන් විනාඩි 2 සිළු දෙනවා
okay we are talking about the ministry of defense and ministry of public security today it's a debate on the budget and it's not to be confused with our admiration for the armed forces I've been here listening to lots of speeches here and our admiration for those who have sacrificed their lives to protect civilians is without doubt debates are about not looking at history but debates are about particularly budget debates are about looking at the future And therefore, when we are looking at the future, there are many things that have been said in the debate, of which some things that have been said were to do with the human capital in all the forces versus technology, and that technology needs to be used. That's true of agriculture, it's true of the armed forces, it's true of anything. That technology and reducing human resources is the way forward. There was questions about, you know, the proper return on defense, using defense forces for civilian works. It's not just that they do the work, but it's also an issue for their dignity. There is issues about education and training the civilian population on defense matters. And the list goes on and on and on. And I'm not going to really go there. Instead of that, I wanted to talk about, really, you need defense, but you need unity in a country. And we heard some of the speakers talk about that too. It's about the rule of law being the biggest defense a small island country like us could have. I heard the Honorable MP Nama Rajapaksa on the 20th of November come here and refer to a verdict given by the Sri Lanka Supreme Court, saying he questioned the right of the petitioners to challenge government policy in the court. And I think that was really hilarious to hear that. The verdict that was given a week ago in the Sri Lankan courts was a holistic verdict. It is the most important judgment that has been given since the 1978 constitution in this country. The Economy Next online report of April 4, 2021 quotes Dr. P.B. Jayasundar as saying, President Gotabe Rajapaksa knew revenue will be lost by tax cuts, but he considered it an investment, and an 8% tax rate slashed from 15% will remain unchanged for 15 years, he said. Dr. Nandalal Veerasinghe declared much earlier in May and in August again that the government slashed taxes regardless of IMF advice and disregarded central bank warning of the urgent need to seek IMF assistance. Now we all know the consequences. Rampant inflation, interest rates sky high, exchange rate completely out of control. FX reserves go from $7.6 billion to $155 million in August 2021. So the question the petitioners took to court was, who is actually responsible for this? So Chief Justice Jayanta Jayasurya, Justices Bhuvaneka Alvihare, Justices Vijita Malalgoda, Justice Murdu Fernando, and Justice Priyanta Jayawardena declared a judgment on a 4-1 verdict. They brought two cases from petitioners together, SCFR number 212/2022, SCFR number 195/2022, and they heard it together. In June 22, the fundamental rights petitions were filed in the Supreme Court on the who is responsible for the current economic crisis. Former President Gotabe Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa, former Central Bank Governor Nibad Cabral, former Secretary of the Treasury Sir Artigala were among 13 respondents to this case. The petition listed the reduction in government revenue, failure to reverse illegal taxes, failure to take remedial measures immediately, the devaluation of the Sri Lankan rupee, sovereign debt going sky high,
order, please.
Not being able to
order, please.
Use.
Garu Niyojakathanayakathuma Moolasanayata.
The refusal to seek the assistance of the IMF until the crisis has exacerbated. So the petitioners made it absolutely clear that they do not challenge the policy of government in these proceedings. It was set to court, and the court, the judgment is there running into 200 and something pages. The conduct impinged in these proceedings includes illegal, arbitrary, unreasonable and capricious executive and administrative actions. Such actions and or inactions arise from the implementation of arbitrary and or capricious decisions by the executive and the administration of government.
it impinged on and breached the public trust reposed in them. Acute shortages of fuel, gas, food, medicine, prolonged power cuts also followed. Long queues for fuel, gas, hardships to the entire society led to many deaths. And this is why these people went to court in the public interest. There was a breakdown, ultimately a collapse of public order and complete undermining of the rule of law. That is why pushed out, a legally elected president had to flee the country because of that and subsequently only had to resign. Therefore, the judgment was a landmark judgment. The Supreme Court on November 14 held that the former president, Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa, former governors of the Central Bank, Professor W.D. Lakshman and Ajit Nivad Kabral, former Secretary to the Treasury, S.R. Artigala, and many others, including Dr. P.B. Jayasundara, violated the public trust and breached Article 12.1 of the Constitution in the administration of the economy, leading to the economic crisis. Now, we have some lessons in this, Mr. Chairman. The lessons are public officers have a responsibility to discharge their duties in the best interest of the public. Respondents were bestowed high power to uphold public trust, that includes all of us in this chamber, and were duty-bound to discharge duties according to the directives of the Constitution. Respondents cannot shirk responsibility by merely stating the decisions they took were policy decisions. It is clear that they did not act and take all measures to remedy the situation in the public interest. The public trust reposed in respondents was not a higher one, and it's bestowed on all public officers, and therefore respondents were obliged to act in a responsible manner. Actions, omissions, decisions and conduct of respondents directly contributed to the economic crisis. So there's a right to equity of the directive principles, which guarantees protection from arbitrary exercise of power. It requires the state authorities to ensure that their conduct doesn't breach the trust and that public resources placed in their custody are protected and preserved to exhaust and not used for political and personal benefit. Exercise of discretionary power should be guided by the directive principles recognized by the Constitution. The rule of law is not only rights and equality. The rule of law is about functionality and efficiency for sustainable economic growth. Merely because the decisions and auditions are contained with economic policy, that doesn't mean that the court has no jurisdiction over that. So right to equality is guaranteed by the Constitution in 12.1. All persons are equal before the law and entitled to equal protection of the law. Article 27.1 of the Constitution requires the President and the Cabinet of Ministers in the governance of Sri Lanka to be guided by the directive principles stated in the law. This is what actually has failed. And therefore, we have the questions that are being asked. The judgment underscores that no one is above the law. Just because a verdict comes against a member of parliament, somebody sitting here, we are no different. It can be the president of the country. He has immunity only while he holds office. He can't beat his wife or murder his wife and then think that he can escape from it. Nor can any public servant. That's only for a period of time. The immunity goes, and then they are responsible. The judgment now clearly states that those named have breached the public trust. It raises the question as to how they could remain to represent the public. It's natural that that should be asked. Civilian organizations go further and say, how could they be faltered to continue to receive public benefits and continue to be in this house? That's another question, Mr. Chairman, that should be posed. Those who have held the highest office in this country, whether it is actually suitable, particularly for those who have become presidents of this country, to come back into this chamber. We all know that once you have held the highest office, whether it's in the armed forces, it's a Navy, police, Air Force, or whether it's in a public quoted company, you don't make your way back into those institutions again. So there are questions of law, and there are also questions of ethics that are being raised. And therefore, we must not use our privilege in Parliament to undermine the verdicts that are given by the Supreme Court of the country just because it's again members of parliament. Thank you for the time given.